SBS සිංහල වැඩසටහන ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
මේ සතියේ සඳුදා වෙනකොට ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වය කොහොමද? අපි එහෙමනම් විමසා බැලීම ආරම්භ කරමු. සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුළින් ශ්‍රී ලංකාවේ සිට දැන් මේ තත්විත්ති විවරණයට සූදානමින් සිටින සුපුරුදු ලෙසින් මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. ආයුබෝවන් මනෝජ්. ප්‍රමුඛතම කාරණාව විදිහට එක්සත් ජාතික පක්ෂ නායක වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන්නට නියමිත දෝෂාභියෝගය පිළිබඳවයි කරුණු අනාවරණය වෙමින් පවතින්නේ. කණ්ඩායම් කිහිපයක් අපි දකිනවා මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දෝෂාභියෝගයට පක්ෂ කණ්ඩායම් සහ විපක්ෂ කණ්ඩායම් විදිහට ඒ අතරතුරේදී තාමත් හරි මතයක් ප්‍රකාශ නොකරන කණ්ඩායම සිටිනවා. අපි එකින් එක විමසා බැලීම ආරම්භ කරමු මනෝජ්. අපි පටන් ගමුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තත්ත්වය පිළිබඳව කතාබහ කරමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට සඳහන් කරලා තියෙනවා පක්ෂයක් විදිහට පක්ෂයේ අවසන් ස්ථාවරය පිළිබඳව අවසන් පැය 24 තීරණයක් අරගෙන ඒක ප්‍රකාශයට පත් කරන්න පක්ෂයේ මාධ්‍යම කාරක සභාව සූදානමින් ඉන්නවා කියලා. නමුත් දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් 4 විශ්වාස භංගයට පක්ෂව අත්සන් ලබා දීලා තියෙනවා. ඒකාබද්ධ විපක්ෂය අරගෙන ආපු විශ්වාස භංග යෝජනාවක් මේක. ඒක අපි කවුරුත් දන්න කාරණයක්. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 54 51 අත්සන් කරලා තියෙන්නේ. නමුත් ආණ්ඩුවේ 4 මේ විශ්වාස භංගයට මේ වෙනකොට අත්සන් තබලා තියෙනවා. ආණ්ඩුවේ කියන්නේ එක්සත් ජාතික පක්ෂය නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එක්සත් ජනතා නිදහස් සංධානයේ ඔවුන් අත්සන් කරලා තියෙද්දි තමයි අවසන් තීරණයේ පසුවට දැනුම් දෙනවා කියලා සඳහන් කරන්නේ. අපි කැමති ඒ පිළිබඳවත් මතක් කරන්න, සුසන්ත පුංචි නිලමේ නියෝජ්‍ය ඇමතිවරයා, නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමතිවරයා, TDA ක නායක රාජ්‍ය අමාත්‍යවරයා, ඒත් එක්කම කාදර් මස්තාන් මන්ත්‍රීවරයා කියන මේ සිව් දෙනා දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව අත්සන් කරලා තියෙන්නේ.
මනෝජ්, එතකොට අර ඒකාබද්ධ විපක්ෂයේ අත්සන් කරලා නැති පිරිස කවුද?
ඔව්, එතන ඉන්නවා සිරිපාල ගම්ලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනාධිපතිතුමාගේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීතුමා, ඒත් එක්කම රොෂාන් රණසිංහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඒකාබද්ධ මන්ත්‍රීතුමා, ඔවුන් දෙදෙනා අත්සන් කරලා නැහැ. ඔවුන් විදේශගත වෙලා ඉන්නවා කියලායි ආරංචිය. ඒ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා විශ්වාස භංගයේ කතානායකවරයාට බාර දුන්නට එතුමා විශ්වාස භංගයට අත්සන් කරලා නැහැ.
හොඳයි, දැන් එතකොට මේ අපි දකිනවා සම්මුතිවාදී ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සිදු කරන යම් ප්‍රකාශ සහ මේ විශ්වාස භංගයට සහයෝගය ලබා ගැනීම උදෙසා දරනා වූ ප්‍රයත්න පිළිබඳව විශේෂයෙන් මෙහිදී අපිට SB දිසානායක අමාත්‍යවරයා පිළිබඳව සඳහන් කරන්නට පුළුවන්. දැන් ඔහුත් යම් යම් ප්‍රකාශ කරමින් පවතින. ඔහුගේ ප්‍රකාශ අරහත් අපිට යම් කිසි ඉඟි ලබා ගන්නට පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොයි වගේ ක්‍රියාමාර්ගයක් අරගනීවිද කියලා. අපිට පුළුවන් පොඩ්ඩක් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න.
SB දිසානායක අමාත්‍යවරයා මේ විශ්වාස භංගයට පක්ෂව අදහසක් දරන බවක් තමයි අපිට පෙනෙන්න තියෙන්නේ. විශේෂයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක තවදුරටත් කටයුතු කරන්න බෑ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ලිපියකුත් අත්සන් කරලා බාර දීලා තියෙනවා. මේ කටයුතු සිත් SB දිසානායක අමාත්‍යවරයා පෙරමුණේ හිටියා කියලා තමයි වාර්තා වෙන්නේ. මම අර කලිනුත් කියන්නේ නැතුවේ එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්වරයා කොයි වෙලාවෙත් මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වෙනවා කියලා කියන්නේ. අපි කිව්වේ ඔවුන් එක්ක ඉන්න බෑ කියලා. ඒ හින්දා ජනතා මතයට කන් දීලා එහෙම තීන්දුවකට තමයි අපි ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම නැත්තම් සංධාන පාර්ශවයේ විදිහට ඉන්නේ කියලා සඳහන් කරනවා. ඒ අතරේ තමයි දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා කියන්නේ අවසන් පැය 24 තමයි තීන්දුවක් ගන්න කියලා. ඒක ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ලේකම්වරුත් ටිකක් පරස්පර දෙපැත්තට යන අදහස් දෙකක් තමයි දක්වමින් ඉන්නේ. ඔව්, ඒ අතරේ දිසානායක වැනි අමාත්‍යවරුත් මේ විශ්වාස භංගයට පක්ෂ බවක් පේන්න තියෙනවා.
ඔව්, ඒ අතරතුරේදී යම් යම් මේ තිරේ පිටපස්ස තොරතුරු වාර්තා වෙමින් පවතින මහින්ද මෛත්‍රී දුරකථන සංවාදයක් පිළිබඳවත් මේ විශ්වාස භංගය සම්බන්ධයෙන් මොකක්ද කරන්න කියන කාරණාව සම්බන්ධයෙන් ඇතිවුණු කතාබහක් පිළිබඳව ඔබට මොනවද ඒ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු?
ඔව්, මේ යෝජනාව බාර දුන්නු බදාදා දවසත් ඊට කලින් දවසෙත් හිටපු ජනාධිපතිවරයාත් වර්තමාන ජනාධිපතිවරයාත් දුරකථන සාකච්ඡා දෙකක් පවත්වලා තියෙනවා. එහිදී මේ කතානායකවරයාට බාර දුන්නු විශ්වාස භංග යෝජනාව ගැන එකඟතාවකට පත් වෙලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. අපි දැක්ක සමාජ මාධ්‍යත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරලා තිබුණ අවස්ථා දෙකකදී දුරකථනයෙන් සාකච්ඡා කරලා එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා කියලා.
එහෙනම් දැන් අපි බලමු එක්සත් ජාතික පක්ෂය කොයි වගේ ස්ථාවරයකද සිටින්නේ කියලා. පක්ෂ විපක්ෂ මතවාද එක්සත් ජාතික පක්ෂය තුලිනුත් ඇහෙනවා. මේ වෙනකොට තියෙන වාතාවරණය මොකද්ද මනෝජ්?
මේ විශ්වාස භංගයේ බාර දුන්නු දවසේම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මැති ඇමතිවරුන් සියලු දෙනා පාර්ලිමේන්තුවේදී රැස් වුණා. මේ සම්බන්ධයෙන් මේදී සාකච්ඡා කරා. ඔවුන් අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කිරීමේ යෝජනාවකට අත්සන් කරන්න තීරණය කරේ ඒ මොහොතේ. සභානායක ලක්ෂ්මන් කිරියල් ඇමතිවරයා තමයි මීට මූලිකත්වය ගත්තේ කියලා ඔහුම සඳහන් කරනවා. ඔහු කියන විදිහට 85 දිනක් විතර මේකට අත්සන් කරලා තියෙනවා. 100 දිනක් විතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මැතිවරු මේකට අත්සන් කරයි කියලා තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කියලා සඳහන් වෙනවා. ඒ අතරින් කීප දෙනෙක් විදේශගත වෙලා ඉන්නවා. ඔවුන් වයිබර් සහ ඊමේල් මගින් තමන්ගේ අත්සන් ලබා දීලා තියෙනවා කියලා සඳහන් වෙනවා. මේ පිළිබඳව විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරා. ඔහු කිව්වේ 100ක් විතර අත්සන් කරලා තියෙනවා කියලා. නමුත් විමල් වීරවංශ මන්ත්‍රීතුමා කිව්වේ අපිට දැනගන්න ලැබිලා තියෙන විදිහට 68ක් විතර නේද තාම අත්සන් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ අනුව එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙනවා එක්සත් ජාතික පෙරමුණ විදිහටම අග්‍රාමාත්‍යවරයාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් අරගෙන ඉන්න. ඔවුන් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කවුරුත් මේ විශ්වාස භංගයට අත්සන් කරන්නේ නැහැ කියලා. නමුත් මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙක් පිළිබඳව යම් සැකයක් තියෙනවා. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඔහු අමාත්‍ය ධුරයෙන් පහ කරපු පුද්ගලෙක් දැන් මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරනවා. ඔහුගේ තීරණය මොන වගේ වෙයිද දන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒත් එක්කම මෑත කාලේ පක්ෂයෙන් ඉවත් කරපු ඇමතිවරයෙක්ගේ තීරණයක් පැහැදිලි නැහැ කියලා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු සඳහන් කරනවා. ඒක බොහෝ විට රවී කරුණානායක හිටපු ඇමතිතුමා වෙන්න පුළුවන්. වසන්ත සේනානායක ඇමතිතුමාගේ රාජ්‍ය ඇමතිවරයාගේ අදහස් ටිකක් මේ වෙලාවේ විශ්වාස භංගයට පක්ෂපාටයි. නමුත් ඔහු ගන්න තීරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට සැකයක් ඇති. පාලිත්තේවරක් පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහු බුලත්සිංහල ආසන සංවිධායක ධුරයෙනුත් පහුගිය දිනවල ඉවත් වුණා. ඔවුන් මොන වගේ තීරණයක් ගනීද කියලා තාමත් පොඩි සැක සහිත තැනක තියෙන්නේ. ඉතින් මෙවැනි වාතාවරණයක් ඇතුලේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ බහුතරය අගමැතිතුමත් එක්ක මෙතනදී කෙලින් ඉට ගනී කියලා තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ.
ඔව්, තවත් කතාවක් අපිට මේ අවස්ථාවේදී ඇහෙනවා මනෝජ්. මේ ඒ තමයි අල්ලස් ලෙසින් මුදල් ලබා දීම තුළින් එක්සත් ජාතික පක්ෂයේ යම් පුද්ගලයින් මේ විශ්වාස භංගයට විරුද්ධව ඡන්දේ ප්‍රකාශ කිරීම සඳහා යොදා ගැනීමට යම් කිසි සැලසුමක් තියෙනවායි කියලා. ඒකට හොඳ උදාහරණයක් විදිහට බොහෝ දෙනෙක් කතා බහ වෙමින් පවතින්නේ. මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මුලින්ම මේ අගමැතිවරයාට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් ගේන්නට ඕන කියලා එක්සත් ජාතික පක්ෂය තුලින්ම ප්‍රකාශයට පත් කරපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා දැන් නිහඬ වීම තමයි ඔවුන් දක්වන හොඳම උදාහරණය. දැන් මේ සම්බන්ධව මොකද්ද දැන් තියෙන තත්ත්වය? ඇත්තට මෙවැනි අල්ලස් දීම් සිදු වෙනවද?
ඔව්, යම් මුදල් ලබා දීම් පිළිබඳව අදහස් හුවමාරු වෙන උදේ ගම්මන්පිල ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් කිව්වේ මේ වෙලාවේ සල්ලි මළු විසු වෙනවා කියලා. අපිට ආරංචි අපි කිව්වේ මන්ත්‍රීවරුන්ට දෙන වරදාන වරප්‍රසාද ඇමතිකම් සල්ලි ගන්න පුළුවන් හැමදේම අරගන්න. නමුත් අවසාන වෙලාවේ ඊට එකඟ වෙන්න කියන යෝජනාව තමයි අපි කරලා තියෙන්නේ. එහෙම මුදල් හුවමාරු වෙනවා කියලා ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් සඳහන් කරනවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් කියන්නේ අපිට සල්ලි දීලා කවුරුත් තියාගන්න දෙයක් නැහැ, අපේ නායකත්වයත් එක්ක පක්ෂෙත් එක්ක මන්ත්‍රි කණ්ඩායම ඉන්නවා කියන කාරණය. ඉතින් ඔය අතර යම් මුණ ගැසීමුත් තියෙනවා. අර මම ඔබට මුලින් සඳහන් කරපු ඒකාබද්ධ විපක්ෂය සමග එකතු වෙලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හාද මස්ථාන් මන්ත්‍රීවරයා විශ්වාස භංගයට පක්ෂ වත්සන් කළා. ඔහු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාව පහුගිය දිනයක මුණ ගැසීලා තියෙනවා පහුගිය සිකුරාදා දිනේ. ඉතින් එවැනි දේවල් සිද්ධ වෙනවා. ඔය සමහරු කියනවා සල්ලි දෙනවා කියලා, සමහරු කියනවා සල්ලි දුන්නා කියලා, සමහරු කියනවා එහෙම සල්ලි දෙන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් එවැනි මුදල් සම්බන්ධ කතා බහස් මේ වෙලාවේ ඉස්සරහට ඇවිත් තියෙනවා.
ඔව්, ජනතා විමුක්ති පෙරමුණ කොතනද ඉන්නේ මේ වෙනකොට?
ඔවුන් පැහැදිලිව කියනවා විශ්වාස භංගයට පක්ෂ ඔවුන් ඡන්දේ ලබා දෙනවා කියලා.
ඒ සම්බන්ධ ඔවුන් පක්ෂයක් වශයෙන් නිල ප්‍රකාශයක් කරලා තියෙනවද මේ වෙනකොට?
ඔව් ඔව්, ඔවුන් සියලු දෙනා ඒ පිළිබඳව කිසිම දෙගිඩියාවක් නැතුව ඍජුව සඳහන් කරනවා ජනතා විමුක්ති පෙරමුණ මේ වෙලාවේ විශ්වාස භංගයට, එහෙම නැත්නම් අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව විශ්වාස භංගයට පක්ෂව ඡන්දේ ලබා දෙන්න ඔවුන් සූදානම් කියලා.
ඔව්, TNA කේ මතය මොන වගේ තැනක තියෙන්නේ?
ඔවුන් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් අරගෙන නැහැ කියන අදහස් තමයි ඔවුන්ගේ පැත්තෙන් ප්‍රකාශ වෙන්නේ. නමුත් මේ පිළිබඳව විවිධ අය මේ ගණන් කියලා හදනවානේ. ඒ අතරේ තමයි උදේ ගම්මන්පිල මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වනවා. අපි දැක්කා මාධ්‍ය හමුවකදී ඔහු කිව්වේ TNA එක ඡන්දෙ නොදී ඉඳී කියලා. එහෙම වුණොත් ඔවුන්ට මේ විශ්වාස භංගය ජයග්‍රහණය කරන්න තව එක්සත් ජාතික පක්ෂ 4 දෙනයි අවශ්‍ය වෙන්නේ. යම් ආකාරයකින් ඔවුන් ඡන්දෙ දුන්නොත් විශ්වාස භංගයට විරුද්ධව තව 20 දෙනෙක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒකින්ද TNA කියන්නේ යම් තීරණාත්මක සාධකයක්. ඒ කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂයේ 22ක් මන්ත්‍රීවරුන් 22 දෙනෙක් ඡන්ද වේලාවේදී ඒ සහයෝගය ලබා දෙයි කියලා ඔවුන් සඳහන් කළා. ඔබ ඇහුවේ දෙමළ ජාතික සන්ධානයේ මතය. ඔවුන් මේ පිළිබඳ අවසන් තීරණයක් අරගෙන තියෙන පාටක් පේන්නේ නැහැ. නමුත් මේ කබද්ද විපක්ෂය කරන ප්‍රකාශවල තියෙනවා ඔවුන් ඡන්දි නොදීවි කියලා.
දැන් එතකොට මේ මුස්ලිම් පසුබිමක් සහිත පක්ෂවල මතයත් විමසා බැලීම වටිනවා. රවුෆ් හකීම්, රිෂාද් බදිරුද්දීන් වගේ ප්‍රධාන චරිත මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමක් කළා තියෙනවද මනෝජ්?
විශේෂයෙන් රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ගොඩක් වෙලාවට විශ්වාසභංග යෝජනාවට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණවත් අත්සන් ලැබෙන්නේ නැත්නම් ඔවුන් ඒට අත්සන් කරන්න සූදානම් කියලා යම් තොරතුරු ප්‍රමාණයක් මාධ්‍ය වාර්තා කළා. නමුත් මේ වන විට අග්‍රාමාත්‍යවරයාට සහයෝගය පළ කිරීමේ යෝජනාවට සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය අත්සන් කරලා තියෙනවා. ඉතින් මේකේ අවසානයේ මොකක්ද කියලා ඡන්දේ දෙන වෙලාවේ තමයි බලාගන්න වෙන්නේ.
රවුෆ් හකීම් සම්බන්ධව යම් තොරතුරක් වාර්තා වෙනවද?
ඔවුන්ගේ අදහස එහෙම විශ්වාස භංගය සම්බන්ධයෙන් නම් පැහැදිලි නෑ. ආණ්ඩුවේ වැඩ පිළිවෙල යම් ප්‍රතිසංවිධානයක් ඉන්න ඕන කියන තැන ඔවුන් පක්ෂය ඇතුළේ ඉන්නවා, ඒ ස්ථාවරයේ ඉන්නවා. නමුත් විශ්වාස භංගය සම්බන්ධයෙන් එහෙම අදහසක් හරියටම තාම ප්‍රකාශ වෙලා නෑ.
හොඳයි මනෝජ්, අපි එහෙමනම් විමසා බලමු මේ එක් එක් පාර්ශ්ව පළ කරපු අදහස් පිළිබඳවත්. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අදහස් මේ අවස්ථාවේදී වටිනවා. මොකද එක්සත් ජාතික පක්ෂයේ කොයි කොයි පිරිස් මේ විශ්වාස භංගයට සහයෝගය දේවිද, කොයි වගේ පිරිස් එයට විරෝධතාව පළ කරයිද කියන කාරණාව පිළිබඳව බොහෝ දෙනෙක් අවධානයෙන් සිටින්නේ. රාජ්‍ය අමාත්‍ය දුලිප් වේදාරච්චි මේ සම්බන්ධව විශේෂයෙන් විශ්වාසය පළ කරමින් සඳහන් කිරීමක් කළා එක්තරා මාධ්‍ය අවස්ථාවකදී, මාධ්‍ය සාකච්ඡාවකදී, මේ කෙසේ හෝ පක්ෂ නායකයව රැකගන්න කටයුතු කරනවා කියලා.
අපි එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ ඉන්න අපි මන්ත්‍රීවරු 105 දෙනාගේ මන්ත්‍රීවරු දෙන්නෙක් කරනම සියලු මන්ත්‍රීවරුන් සහ උතුරේ මන්ත්‍රීවරුන්ගේ උපරිම සහයෝගය ඇතුව අපි මේ විශ්වාස භංග යෝජනාව පරද්දනවා කියන එක මම මේ අවස්ථාවේ තමුන්වහන්සේ උත්තර කරනවා.
හැබැයි මනෝජර ඔබ සඳහන් කරපු ආකාරයට මේ උතුරේ කියන්නේ TNA කේ අදහස නම් තාම ප්‍රකාශයට පත් වෙලා නැහැ. දුලිප් වේදාරච්චි රාජ්‍ය අමාත්‍යවරයා මේ උතුරෙත් සහයෝගය ලැබෙනවා කියලා කිව්වට ආර් සම්පන්දන් TNA නායක සහ වර්තමාන විපක්ෂ නායකය පිළිබඳව අදහස් දැක්වීමකුත් කළා තිබුණා.
අපි තාම දෙන්නේ කලක්නේ. අපි කණ්ඩායම එකතු වෙලා සින්නේ ගන්න ඕනේ. ඒක තාම අපි කරලා නැහැ. දවස් කීපයක් අපි ඒක කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා කියන දූෂණය යට ගහන්න ගේන උත්සාහයක් තමයි මේ විශ්වාස භංගය කියලා.
දූෂණ විරෝධී මහාධිකරණය ළඟ ළඟම එනකොට පුළුවන් නම් ඊට කලින් පාර්ලිමේන්තු ඉසුර ගන්න. උසාවියන්න හිරයන්න ඉන්න මිනිස්සුන්ගේ ආණ්ඩුවක් හදන්න තමයි උත්සාහ කරන්නේ. අපි කියනවා විශ්වාස භංගෙත් අපි ජයග්‍රහණය කරනවා. දූෂණ විරෝධී මහාධිකරණය පිහිටවීමේ සටනත් අපි ජයග්‍රහණය කරනවා.
ඔය අතරතුරේදී මේ එක්සත් ජාතික පක්ෂයේ සුරකීමේ සංවිධානය විසින් යම් කිසිවූ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා තිබුණා. එහි මහලේකම් SRM වික්‍රමසිංහ අදහස් දැක්වීමක් කරලා කිව්වේ දැන් රනිල් වික්‍රමසිංහට යන්න කාලේ හරි අයින් වෙන්න අයින් වීම පිළිබඳව හිතා බැලුවොත් වඩාත් හොඳයි. එසේත් නොමැතිනම් විශේෂ ක්‍රියාමාර්ගයක් ගන්නටත් ඔවුන් සූදානම් කියලා.
මේ වසර 25 තුළ ඔබ මේ පක්ෂයේ නායකයා විදිහට දේවතාවක් පරාදින නායකයෙක් ජනාධිපතිවරණයේදී අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ තරුණ නායකට ඔබතුමාගේ නායකත්වයේ බාර දෙයි කියලා. එහෙම නොවුනොත් අපිට සිදුවෙයි විශාල ජන ගංගාවක් කොළඹට ඇවිල්ලා අපි සත්‍යග්‍රහණයක ජනතතුරු මේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන සැලසුම් කරන ගරු නායකතුමනි, දැන් ඔබට මේ පක්ෂයෙන් යන්න කාලය උදා වේ.
එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය වර්තමාන සභානායක ලක්ෂ්මන් කිරියල්ල නම් කිව්වේ අගමැතිවරයාට සහයෝගය පළ කිරීම සඳහා වන ඒ ලියවිල්ලට මේ වෙනකොට 85 දෙනෙක් අත්සන් කළා තියෙනවා කියලා.
මම යෝජනාව ගෙනාවා, අපි අපේ අගමැතිතුමා ගැන විශ්වාසය සටහන් කළා, අපි ලිපියක් අත්සන් කරමු කියලා. විනාඩි 15ක් ඇතුළත 85 දෙනෙක් ඒ ලිපිය අත්සන් කරුවයි කියන එක මම මේ අවස්ථාවේදී ඔබට කියන්නම්. තව 15 දෙනෙක් පිටරට ඉඳලා ඊමේල් හරහා WhatsApp හරහා ඒ ආගේ සහයෝගය ගරු අගමැතිතුමාට ලබා දෙන බව පොරොන්දු වෙලා තියෙනවා.
හොඳයි, දැන් අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු අනිකුත් පක්ෂ මේ සම්බන්ධව දරන්නා වූ අදහස් පිළිබඳව විමසා බලමු. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තරුණ කණ්ඩායම නියෝජනය කිරීමෙන් ශිහාන් සේමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නම් කියන්නේ රහසිගතව UNP ඇතුළේ යම් කිසිවූ කැරැල්ලක් තියෙනවා කියලා.
දැන් මන් දැක්කා UNP විවිධ කතා කියනවා. එයාලා බය නැහැ. එයාලාගේ කණ්ඩායම් අගමැතිතුමා ආරක්ෂා කරන්න අවශ්‍ය ඡන්දය දෙනවා කියලා. හැබැයි අපි ඊටම වගකීමෙන් තමුන්නාංශලට කියනවා. අත වෙනකොට UNP කේ මන්ත්‍රීවරුවත් දන්නේ නැහැ කවුද රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට විරුද්ධව ඡන්දය දෙන්න ඉන්නේ කියලා. ඒ තරම් රහසිගතව UNP ඇතුලේ කැරැල්ල යනවා.
ඔව්, දැන් පිවිතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිල නම් සඳහන් කරන්නේ ආපනයාය අනුගමනය කරමින් අවසාන මොහොතේ තීරණය අරගෙන මාරු වෙන්න කියලා.
අපිට සහය දෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට කිව්වේ මේ දවස්වල සල්ලි මල්ලු විසිකනවා නම් ඒවා බාර ගන්න, තනතුරු දෙනවා නම් ඒවත් බාර ගන්න, ඒ වගේම විශ්වාසය පළ කරන්න කිව්වොත් ගිහිල්ලා අත්සන් කරන්න, ඒ ඔක්කොම කරලා ආපනයාය අනුව යමින් ඉප්‍රිල් මාසේ 4 වෙනිදා රට බේර ගන්න.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනත් කියන වගේ වූ කතාවක්. දැන් මේක මේ මහින්ද රාජපක්ෂට වඩා උමනාව තියෙන අගමැතිවරයා වේලවා ගන්න මේ මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරයාට, ඒ නිසා ඇත්තටම ඔහු මේකට සහය දෙන්න ඕනේ කියලා.
ජනාධිපතිතුමාට අපි කියනවා මේ අප්‍රේල් මාසේ 4 වෙනිදාට මේ විශ්වාසභංගය ඇත්ත වශයෙන්ම මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණයක් බවට පරිවර්තනය වෙනවා. මොකද හේතුව ජනාධිපතිතුමාටත් ප්‍රශ්නයක් වුණා අගමැතිවරයා කොහොමද ඉවත් කරන්න කියන එක. එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රට ඉදිරියේ පෙන්වන්න වෙනවා ඒ ඉන්න සියලුම ඇමතිවරු මන්ත්‍රීවරු අපි බොහොම පැහැදිලිව රනිල් වික්‍රමසිංහට එරෙහිව ඡන්දය දෙනවා කියලා පෙන්වන්න
ඕන. ඔය එකපද විපක්ෂ වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගත් විශේෂයෙන් මේ විශ්වාස භංගයේ සාර්ථක වෙන ලකුණු පළ කරමින් අදහස් පළ කිරීමක් සිදු කරලා තිබුණා.
පළාත් පාර්ලිමේන්තුවේදී කිව්වා 96 දෙනෙකුට આવොත් ශ්‍රී ලංකා ආණ්ඩුව පිහිටුනයි කියලා. දැන් ජනාධිපතිතුමාට පස්සට අදින්න බෑ. එතුමා කියන විදියට තමයි මේ විශ්වාස භංගයේ ක්‍රියාත්මක වෙන්නේ. එතුමා ගාව ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයිට කිව්වොත් අස්සම් කරන්න එපා කියලා මේක දිනන්න බෑ. ඒ නිසා රටේ ජනතාව ජනාධිපතිවරයා මොකද්ද කරන්න කියලා බලන් ඉන්නවා.
ඔව් ඒ වගේම අදහසක් තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් බිමල් රත්නායක මන්ත්‍රීවරයාත් කියන්නේ.
විශ්වාස භංගයේ මේ මහින්ද රාජපක්ෂ මහත්මයා මුල්ලා ගේන වගේ පෙන්නුවට මහින්ද මහත්තයා මේකට අසං කළත් නැහැ. අපිට පැහැදිලිවම පේනවා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමයි මේ විශ්වාස භංගයේ මූලිකත්වය අරගෙන ඉන්නේ කියලා. කෙසේ වුවත් ජය ප්‍රතිපත්ති මේ වශයෙන් මේ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. නමුත් අපි බලනවා එදා උදේටත් මහින්ද රාජපක්ෂ මහත්තයා මේකට අසං කරන්නේ නැත්නම් මොකද්ද මේ දේශපාලන සූදුව කියන එක ගැන බැලිය යුතු වෙනවා.
මීළඟට අපි දැක්කා ටිකක් මතභේදකාරී වාතාවරණයක් උද්ගත වෙනවා පසුගිය සතිය තුළදී. පළාත් පාලන ඡන්දයෙන් පස්සේ ඒ පළාත් පාලන ආයතනවලට අදාළ ප්‍රධානීන් පත් කිරීමේ කාර්යාවලියේදී එක් එක් පක්ෂ දිනාගත් පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන් ඒ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් විදිහට වෙනත් පක්ෂවල පුද්ගලයන් පත්වීම හා සම්බන්ධ වන කාරණාව අදාළ කරගෙන මේ සම්බන්ධව තියෙන වාතාවරණයත් මීළඟට කතාබහ කරන්න කැමැති. කොයි කොයි පළාත් පාලන ආයතනවල මොන මොන පක්ෂවලටද මේ අහිමිවීම සිදු වෙලා තියෙන්නේ? මොන පක්ෂද පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් විදිහට පත් වෙලා තියෙන්නේ?
ගහල්ල මහනගර සභාව සහ මිංගමූ මහනගර සභාවේ අතරින් ප්‍රධාන වුණා. කොමුණක් පළාත් පාලන ආයතන 340ක බලය පිටුවීමේ කටයුතු පසුගිය 20 වෙනිදා ආරම්භ වුණා. පළාත් පාලන ආයතන නියෝජිතයෝ 8356ක් මේ වෙනකොට නියෝජිතයෝ විදිහට පත් වෙලා තියෙනවා. ඇතැම් පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරු, නියෝජ්‍ය නගරාධිපතිවරු, සභාපති, උපසභාපති ආදී වශයෙන් පිරිස මැතිවරණ කොමිසම් මගින් ඔවුන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ඒ අතරේ අපි දැක්කා බලපෙරළී සිදු වෙන ආරෝපැහුවා වගේ එක්සත් ජාතික පක්ෂය බලය තහවුරු කරපු ගාගස නිගමු කියන මහනගර සභාවල නගරාධිපතිවරු පත්වුණේ පොදු ජන පෙරමුණේ. ඒ වගේම පොදු ජන පෙරමුණ බහුතර බලය ලබාගත්තු සීදුව කටුනායක බලංගොඩ කියන නගර සභාවල නගරාධිපතිවරු පත්වුණේ එක්සත් ජාතික පක්ෂයේ. ඉතින් ඒ අතරතුර මම කලින් කිව්වා වගේ ගාල්ල සහ මීගමුවට වැඩි අවධානයක් තිබුණා. එහිදී කියුණේ ගාල්ල මහනගර සභාව නිලධාරීන් තෝරාපත් කර ගැනීම සිද්ධ කරේ රහස් ඡන්දයකින්. එක්සත් ජාතික පක්ෂයට වැඩි මන්ත්‍රී දුර සංඛ්‍යාවක් ගාල්ලෙදී හිමි වෙලා තිබුණා. ඒ අනුව පොදු ජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දු තමයි තේරුණේ නගරාධිපතිවරයා විදිහට. ඒ අනුව ගාල්ල මහනගර සභාවේ මුළු සභික දුර 35ක් තියෙනවා. ඒ අනුව නගරාධිපතිවරයා විදිහට පත් වෙන නම් අවම ඡන්ද 18ක් ලබා ගැනීමේ උවමනාවක් තිබුණා. ඒ අනුව රහස් ඡන්දයෙන් පොදු ජන පෙරමුණට ඡන්ද 20ක් හිමි වුණා. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 11 හිමි වුණේ. ඒ අනුව පොදු පෙරමුණේ අපේක්ෂකයා නගරාධිපතිවරයා විදිහට ගාල්ලෙදි තේරිපත් වුණා. ඒත් එක්කම මීගමුව මහනගර සභාවේ නගරාධිපතිවරයා විදිහට පොදු ජන පෙරමුණේ දයාන් ලන්සා වැඩි ඡන්දයෙන් පත් වුණා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදිහට ඉඳපු රොයිස් විජිතපදනඳු තමයි මෙහි අනෙක් අපේක්ෂකයා විදිහට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා විදිහට හිටියේ. කොහොමනම් දයාන් ලන්සා මහත්මයාට ඡන්ද 25ක් හම්බුණා. රොයිස් ප්‍රනාන්දුට හම්බුනේ ඡන්ද 19ක් විතරයි. ඉතින් මෙහිදී මුදල් හුවමාරු වීම පිළිබඳව කතා කළා රොයිස් ප්‍රනාන්දු මහත්මයා. මාධ්‍ය හමුවක් පස්සේ පවත්වලා කිව්වා නිමල් ලංසා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සල්ලි ලබා දෙන්න මන්ත්‍රීවරුන්ට කතා කරපු අය හඬපටක් තියෙනවා. එහෙම ඌ නියම් චෝදනාවක් කරා. ඊට නිමල් ලංසත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට පිළිතුරු ලබා දීලා තුරෝ කීම සල්ලි දෙන්න අවශ්‍යතාවයක් නැහැ. කොමුණත් රටේ තත්ත්වය මොකද්ද කියලා තේරුම් අරගෙන ආයතන නියෝජිතයෝ ඔවුන්ට ඡන්ද දුන්නා කියලා. ඒ අනුව බෑන් ලන්සා මහත්මයාට ඡන්ද 25ක් හම්බ වුණා. රොයිස් ප්‍රනාන්දුට ඡන්ද 19ක් විතරයි හම්බ වුණේ. මේ වගේ වෙනස්කම් කිහිපයක් සිදු වුණා. මිනෝන්කොට නගර සභාවේ නගරාධිපතිවරයා විදිහට පොදු පෙරමුණේ නීල් ජයසිංහ තේරිපත් වුණා ඒ රහස් ඡන්දයකින්. එවැනි වෙනස්කම් කීපයක් ආයතන කීපයක සිද්ධ වුණා. ඒ අනුව අද දවසෙත් එහෙම පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් තෝරාපත් කරගනීවි, සභාපතිවරු නගරාධිපති තෝරාපත් කරගනීවි. මෙහිදීත් යම් බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා දශිල් රාජපක්ෂේට පුව අමාත්‍යවරයා සඳහන් කළා. ඔහු කිව්වේ පොදු ජන පෙරමුණ වටා බොහෝ දෙනෙක් එකතු වෙමින් පවතිනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ දිනුවත් ඇතැම් පළාත් පාලන ආයතනවල සභාපතිවරු තෝරාපත් කරගන්නේ අපි කියන ප්‍රකාශයේ දශිල් රාජපක්ෂ මහත්මයාත් අපි දැක්ක පහුගිය දවස්වල සඳහන් කරනවා. ඉතින් අද සතුදායින් පටන් ගත්ත සතියේ එහි වඩාත් උණුසුම් සතියක් බවට පත් වේවි කියලා අපි විශ්වාස කරනවා.
ඕමනජර ඔබ සඳහන් කරපු ආකාරයට මේ මීගමුව නගර සභාව මේ වෙනකොට ආන්දෝලනාත්මක නගර සභාවක් බවට පත්වලා තියෙනවා. විශේෂයෙන්ම මීගමු එක්සත් ජාතික පක්ෂ සංවිධායක රොයිස් ප්‍රනාන්දු විසින් සිදු කරන ලද ප්‍රකාශ හේතුවෙන් ඔහු මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කිව්වා, හරිනම් මටයි නගරාධිපති තනතුර ලැබෙන්න තියෙන්නේ, නමුත් කළු සල්ලි හේතුවෙන් මේක පොදු ජන පෙරමුණට එහෙමත් නැත්නම් පොහොට්ටු පක්ෂයට ගියා කියලා. ඔහු මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කරපු කරුණුවලදී අගමැති සහ අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාටත් දෝෂාරෝපණ එල්ල කරමින් කතා බහ කළේ.
නගරාධිපතිවරයා පත් කිරීමේදී මගේ කණ්ඩායම විසින් තීන්දුව කරපු මාව පත් කරගන්න බැරි වුණා. මොකක්ද මේ සිද්ධ වුණු දේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 6 දෙනා ලලිත් ටෙන්සිල් එතුමා පිට එක්ක ඉදී අනිත් 5 දෙනාවම කළු සල්ලි වලින් මුදලට ගත්තා. ඒක අපි නොබියව කියනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් නිමල්ලංස ඇතුළු කල්ලිය සල්ලි දෙනවා කියලා කතා කරපු පටිගත කිරීම අපි ගාව තියෙනවා. ඕනෙලාවක ඉදිරිපත් කරන්න. මේගොල්ලන්ගේ මේ විකෘති පත්කිරීම නිත්‍යානුකූල පත්කිරීමක් නොවේයි. සැබෑ ජනමතය අනුව නගරාධිපතිවරයා මමයි කියලා මම නිර්භයව කියනවා. මම ජනාධිපතිතුමා ළඟට ගියා. මම කිව්වා සර් මේක 31 දිනවසක ජනාධිපතිවරනේ. සාද ජනාධිපති පුටුවේ ඉන්නේ මීගමු ආසනේ නිසා. එනිසා මේ 6 දිනව දෙන්න මගේ 19ත් එක්ක 25යි මේ අවුරුදු අතර වැඩ පිළිවෙල ගෙනියන්. නමුත් ලේකම්වරුන්ට අණ කරපු දේ ඉෂ්ට වුණ නැහැ. මට තේරෙනවා මේ පළාත් පාලන ආයතනවල බලය සුව කැමැත්තෙන් ගිලියන්න දෙනවා කියලා. ඇයි මේ නායකයෝ මෙහෙම කරන්නේ? නිමල්ලන්සල මහින්දව දිනවන්න හදන වෙලාවේ අපි ජීවිත පරදුවර තියලා මේ පෙරළිය කළා. එදා කබරය වෙච්ච නිමල්ලන්සලව අද තලගයා කරගත්ත මේ නායකයෝ දෙන්න. අපිට එතෙන්දි පොඩි කලකිරීමක් තියෙනවා නායකයෝ දෙන්න සම්බන්ධව.
එදා කබරයවුණු අද තලගයවුණු නිමල්ලන්සත් නිකන් හිටියේ නෑ. ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා මේ සම්බන්ධව අදහස් දැක්වීමක් සිදු කළා.
මීගමුවට විශාල වැඩ කොටසක් ඒ කාලේ මම නගරාධිපතිවරයා කරපු නිසා ඒ පිළිබඳ විශ්වාසය තියලා පත්තුණු මන්ත්‍රීවරු එකමින් සියලුම පක්ෂ විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සියලු දෙනා එකතු වෙලා පොදුජන පෙරමුණෙන් තරම් කරපු දෑන්ලන්සා මැතිතුමාව නගරාධිපතිවරයා ඉදිරියට පත් කරන්න අද ඡන්දෙ දුන්නා.
මේ කළු සල්ලි හුවමාරුව පිළිබඳව ටිකක් වැඩිපුර අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන්ම මේ සම්බන්ධව අවධානය යොමු කරමින් පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි යම්කිසි අදහස් දැක්වීමක් සිදු කළා. ඔහුගේ අදහස් දැක්වීම හරහා ඇත්තටම ව්‍යංගාර්ථයෙන් ප්‍රකාශ වෙනවා මේ වැනි වූ සිදුවීම් වෙනවායි කියලා.
පළාත් පාලන ආයතන වලින් 138ක් පමණයි තනි දේශපාලන පක්ෂයකට තමන්ගේ බලය පිටවා ගැනීමේ හැකියාව තිබෙන්නේ. මේක බරපතල තත්වයක්. මේ වෙනකොට දේශපාලන පක්ෂවල මහජන නියෝජ්‍යෝ මුදලට හුවමාරු වෙමින් තිබෙන බවට විවිධ චෝදනා ඇල්ලවෙමින් තිබෙනවා. මිලියනේ සිට මිලියන 10 දක්වා ලන්සු ලැබෙන බවක් මේ වෙනකොට අපිට වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා පළාත් සභා මැතිවරණයේදී මේ තත්ත්වය ඇති නොවෙන්නට අපි වග බලා ගත යුතු වෙනවා.
මේ අතරතුරදී මම මතක් කරන්න කැමතියි ශ්‍රී ලංකාව පිළිබඳව තවත් වැදගත් සිදුවීමක් පසුගිය සතියේදී සිදු වුණා. පසුගිය බදාදා ශ්‍රී ලංකාව පිළිබඳව යම් කිසි වූ වාචික ප්‍රකාශයක් සිදු කරන ලැබුවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී. මානව හිමිකම් නියෝජ්‍ය කොමසාරිස්වරිය එහිදී ශ්‍රී ලංකාව පිළිබඳව මානව හිමිකම් කොමිසමේ අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කළා. එයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවෙන් ගිය රාජ්‍ය නියෝජිතයන් 3 විදේශ අමාත්‍ය තිලක් මාරපන, විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිස මුස්තාපා කියන 3 සහභාගී වුණේ මේට. තිලක් මාරපන මහතාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් යම් කිසි ප්‍රකාශයක් කළා. මේ සම්බන්ධව අපි කතා බහ කිරීමක් කළා පසුගිය සිකුරාදා විදේශ විත්ති සංග්‍රහයෙන්. ඔබට මේ සම්බන්ධව වැඩිදුර කරුණු දැනගැනීමට අවශ්‍ය නම් අපගේ වෙබ් අඩවියට යන්න sbs.com.au/sinhalese.web/ ගියොතින් ඔබට පුළුවන් මේ විශේෂාංගය පසුගිය සතියේ ලෝවට අපේ විදේශ විත්ති සමාලෝචනය තුළින් මේ සම්බන්ධව වැඩිදුර විස්තර දැනගන්න. අපි ඒ සම්බන්ධව අතිරේක කාලය වැය කිරීමක් අද දවසේදී සිදු කරන්නේ නැහැ. එම නිසාවෙන් මම ඊළඟ කාරණයට යන්න කැමති මනෝජ්. තවත් විශේෂිත කාරණාවක් කතාබහ වෙමින් පවතිනවා. ඒ තමයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සම්බන්ධව ඔහු උසාවියට අපහාස සිදුවන අයුරින් අවස්ථා ගණනාවකදී සිදු කරපු ප්‍රකාශ පිළිබඳව ඔහුට නඩු පැවරීමේ හැකියාවක් තිබේදැයි යන්න සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට සිදු කරන ලද නියෝගය. මේ සම්බන්ධවත් යම් කිසි වූ කතාබහක් ශ්‍රී ලංකාව තුළ තියෙනවා. මොකද පවතින වාතාවරණය?
මේ කාරණේ නම් 2017 අවුරුද්දේ අගෝස්තු මාසයේ 21 වෙනිදා රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශයක්, විශේෂයෙන් ලංකාවේ වැඩිපුර ඉන්නේ දූෂිත විනිසුරුවරු, දූෂිත නීතිඥයින් 95% විතර එවැනි අය ඉන්නේ. ඔවුන් සල්ලි වලට වැඩ කරන්නේ, හැමදාම ඔවුන් දූෂිතයින්, මිනිමරුව කුඩුකාරයෝ සල්ලි වලට ඔවුන් ආරක්ෂා කරා කියන චෝදනාව කරා. ඒ අනුව ඒ රෙහිව නඩු දෙකක් මුණ කරලා තිබුණා. මේ ප්‍රකාශය අධ්‍යයනය කරලා තමන්ගේ මතය ඉදිරිපත් කරන්න කියලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිපතිවරයාට නියෝග කළේ. ඉතින් මේ නඩුව කැඳවපු දෙසැම්බර් මාසයේදී මේ ප්‍රකාශය සම්බන්ධයෙන් රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ඍජුව පෙනී හිටියා. මම කියපු මතය තමයි මං ඉන්නේ, කවදාවත් ඒ මතය මම වෙනස් කරන්නේ නැහැ කියලා. ඒ වගේම මේ 23 වෙනිදා ගිය බ්‍රහස්පතින්දා එවැනිම ප්‍රකාශයක් අධිකරණයේ ඉදිරිපිට දීම ඔහු සිද්ධ කළා මාධ්‍යයට. ඔහුගේ වචනවලින්ම කියනවා නම් ගරු අධිකරණයට ස්වයං වින්දනයක් තියෙනවා නම් මාව ඉරේ දාලා ඒක ඉවරයක් කරගන්න, මම බොහොම කැමැත්තෙන් ඉරේ යනවා, කිව්ව දේවල් මම ඉවත් කරගන්නේ නැහැ කියලා ඔහු සඳහන් කළා. විශේෂයෙන්ම අධිකරණ සංවිධාන සංශෝධන 50 කෙටුම්පත් අර ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරවරු දෙදෙනෙකුගේ අධිකරණයක් පිටවීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙද්දී වාද විවාද ඇතුළත් නැවතත් මෙවැනි චෝදනාවක් සිදු කර රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී 23 වෙනිදා ගිය බ්‍රහස්පතින්දා දවසේ ඒකත් යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවට පත් වුණා. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට ඔවුන්ට තියෙන බලතල අනුව තමයි මේ ප්‍රකාශය සිද්ධ කරේ. ඒ අනුව ඕම කිව්වා මට මේවයින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න විදිහක් නැහැ, ඒ හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. එහිදී ඔවුන් කිව්වේ මේ රට සුරපුරයක් කරන්න ගෞරවනීය විනිසුරුවරුන්ට පුළුවන්, එහෙම කොන්ද කෙලින්තියන් තීන්දුව දුන්නා නම් අපේ රටට ඉස්සරහට යන්න පුළුවන්, මේ රටේ හොරු අල්ලන්න අධිකරණයෙන් නීතිඥයින්ගෙන් පිට රටවල් වලින් සහයෝගයක් නැහැ, ඒ හැමෝම ඉන්නේ හොරුන්ගේ පැත්තේ, නීතිඥයින්ගේ සේවාදායකය බවට හොරු පත් වෙලා තියෙනවා. එතකොට ඒ අයගෙන් පහසුකම් ලැබෙනවා එවැනි ප්‍රකාශයක් කරමින් අධිකරණයට නීතිඥවරුන්ට නැවතත් එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිද්ධ කරා. මේ ඔක්කොම සිද්ධ වෙද්දී අපි දැක්කා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. ජෙරඩ් ප්‍රනාන්දුපුල්ල හිටපු ඇමතිවරයාට මෙවැනි අවස්ථාවකදී අධිකරණයට අපහාස කරා කියලා රුපියල් 50,000ක මුදලක් ඕකෙන් අරගෙන තිබුණා. ඒත් එක්ක රෙස්පි දිසානායක ඇමතිවරයා අවුරුදු දෙකකට ඉරේ දැම්මා. මේ රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා මොනවද මේ කරන ප්‍රකාශ, ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නේ කොහොමද කියලා ප්‍රශ්න කරනවා දැක්කා. ඉතින් ඒ ඇතුලේ මේ වෙලාවේ මේ ප්‍රකාශ අර්බුදකාරී තැනක තියෙන්නේ. කොහොමුණත් රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා කිසිදයක් අකුල ගන්න සූදානම් නැහැ. ඔහු කියන්නේ මේ වෙනුවෙන් තමන් පෙනී ඉන්නවා කියලා.
රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා කාලෙකට කලින් සිදු කරපු මේ ප්‍රකාශය පිළිබඳව නැවතත් ඔබේ අවධානය යොමු කරවන්න මම සූදානම්.
ලංකාවේ බහුතරයක් ඉන්නේ කරප්ටඩ් විනිසුරුවරු, කරප්ටඩ් ලෝයර්ස්ලා 95%ක් විතර වගේ. ඔවුන් සල්ලි වලට වැඩ කරන්නේ. ඔවුන් හැමදාම මිනිමරුවන්ව, දූෂිතයන්ව, කුඩුකාරයන්ව ආරක්ෂා කළා සල්ලි වලට.
ඔව්, දැන් මේක කළේ පසුගිය අගෝස්තු 21 වෙනිදා. ඊට පස්සේ මේ මගින් අධිකරණයට අපහාසයක් සිදු වෙලා තියෙනවායි කියලා මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කරලා තිබුණා. ඒක විභාගයට ගත්ත මේ පසුගිය සතියේදී එතෙන්ටත් ආපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක තවදුරටත් මේක සනාථ කළා.
ගරු අධිකරණයට යම්කිසි සතුටක්, ස්වයං වින්දනයක් තියෙනවා නම් මාව හිරේ දාලා ඉවරයක් කරගන්න. මම බොහොම කැමැත්තෙන් යනවා. මොකද මම ඇත්ත කියලා තමයි හිරේ යන්නේ කියලා. ජනතාව වෙනුවෙන් හිරේ යන්න ඕනලක ලැස්සි. මම කිව්ව දේවල් එකක්වත් මං ඉල්ලාස් කරගන්නෙත් නෑ.
ඔව්, නීතිඥ සංගමයේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මේ පසුගිය සතියේදී මේ පෙත්සම විභාගයට ගත අවස්ථාවේදී නීතිඥ සංගමයේ වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළා, සඳහන් කළා ඔය මහලකුවට චෝදනා එල්ල කරන රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් තමන් එක්තරා අවස්ථාවකදී පෙනී හිටිය ඌව බේරගත්තා කියලා.
රංජන් රාමනායක මහතාට තිබූ බලවත් ස්ත්‍රී දූෂණ නඩුවකට මම පෙනී හිටිය පහළ අධිකරණේ මම නිසා ඔහු බේ වුණා. මේ නීතිඥවරුන්ට ගරහන නීතිඥවරුන්ගේ ගාස්වල කතා කරන රංජන් රාමනායක මහතා ඔහුව ඒ නඩුවේ මට නිදහස් කරන්න පුළුවන් වුණා. තවත් දූෂණය ගැන කවර කතාද?
පසුගිය සතියේදී තවත් විශේෂිත පනතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා, සක්‍රීය බැරකම් පනත. මේක පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් ටිකක් ආන්දෝලනාත්මක පසුබිමක් අරගත්තා. අපි මුලින්ම දැනගෙන සිටිමු මනෝජ්, සක්‍රීය බැරකම් පනත යටතේ ඉදිරිපත් වුණු කාරණා මොකක්ද මේ පනත කියන කාරණාව මුලින්ම?
ඔව්, මෙමගින් උත්සාහ කරන්නේ දැන් ශ්‍රී ලංකාව පහුගිය කාලයේ දීර්ඝකාලීන ණය ලබා ගත්තත් ගෙවුණු කාලයේ යම් අපට අහන්න ලැබුණා වාණිජමය ණය ලබා ගැනීමක් පිළිබඳව ඒවා අවුරුදු පහකින් ගෙවන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අවුරුදු පහක් ඉක්ම වුණාට පස්සේ මේ ණය ගෙවන්න ගියාම රට ඇතුළේ එහෙම ගෙවන්න ණය ගෙවන්න මුදල් නැත්නම් තවත් ණයක් අරගෙන තමයි මේවා ගෙවන්න සිද්ධ වෙන්නේ. එතකොට ඇතැම් මේ ණය ගන්න අවස්ථාවල ණය පොලිය ඉහළ අගයක තියෙන්න පුළුවන්. නමුත් ඊට කලින් අඩු පොලියට ණය ලබා ගන්න පුළුවන් වෙලාවේදී මුදල් අරගෙන ණය අරගෙන ඒවා වෙන තැනක ආයෝජනය කරලා ණය ගෙවන්න අවශ්‍ය වුණාම මේ මුදල් ගෙවන්න අවශ්‍ය පසුබිම සකසා ගන්න තමයි සක්‍රීය බලකම් කළමනාකරණය කිරීමේ පනත අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අයවැය පරතරය හඳුනගෙන ඉදිරියේදී කරන්න ඕන වියදම් මොනවද කියලා තේරුම් අරගෙන විදේශ ණය කොච්චරක් ගන්නවද කියලා ඒ කාල සීමාව ඇතුලේ පාර්ලිමේන්තුවේ නැති ඇමතිවරුන් අත උස්සලා අයවැයට පක්ෂව විපක්ෂව තර්ක විතර්ක කරලා යම් සම්මතයකට එනවා. එහෙම නැතුව ආයෙමත් ණය ලබා ගන්න කොහොමද කරන්නේ, ඒ වගේ අවස්ථාවකදී තියෙන තත්ත්වය මොකද්ද කියලා තමයි මෙහිදී හොයලා බලන්න ඕමනා වුණේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ුත් මේ පිළිබඳව මතය විමසුවා. එහෙම අලු පොලි අනුපාතය යටතේ ණය ගන්න පුළුවන් වෙලාවකට එහෙම ණය ගන්න පුළුවන්ද කියලා මේක ව්‍යවස්ථාවට පටහැනිද කියලා ශ්‍රේෂ්ඨාධිකරණය දන්වලා තිබුණා. එහෙම ව්‍යවස්ථාවට පටහැනි නෑ කියලා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඡන්ද විමසීම පැවැත්වුණා. එහිදී 50-32ක් විදිහට මේ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වුණා. සම්මත වීම පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය විද්‍යුත් පූර්වයේ සටහන් වෙද්දී බඳුළු ගුණවර්ධන ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයා පෙන්වලා දුන්නා. එස්.පී. දිසානායක ඇමතිවරයා පාර්ලිමේන්තුවේ නැති වෙලාවක කොහොමද මේ පූර්වයේ ඔහු පක්ෂව ඡන්දය ප්‍රකාශ කරා කියලා කියන්නේ කියලා. ඊට පස්සේ ඒකාබද්ධ විපක්ෂය මේක හොර ඡන්ද දැමීමක් ලෙස අර්ථ දක්වලා ඔවුන් ඔවුන්ගේ විරෝධය පළ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ කෙටි වෙලාවකට පාර්ලිමේන්තුව කල් තියලා නැවත රැස් වෙලා ඡන්දය විමසීමේ යෝජනාවක් සභානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය නැවත ප්‍රකාශ කරන්නේ නැතිව පාර්ලිමේන්තු සභාගර්භයෙන් ඉවත් වෙලා ගියා. ඒ අනුව අවසානයේදී ඔවුන් පිටව යාමක් එක්ක පාර්ලිමේන්තුව මේ ඡන්ද විමසීමකින් තොරව සම්මත කරගත්තා කියන දේ තමයි වාර්තා වුණේ. ඒ අනුව සක්‍රීය බලකම් කළමනාකරණ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
කතාව නිමා කරන්න මම තොරතුරු දැනගන්නට කැමති ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාකිස්තානයේ ජනරජ දින සමරුව වෙනුවෙන් පාකිස්තානයට ගිහිල්ලා හිටියා. එහිදී සිටුණු එකඟතා සහ විශේෂ සිදුවීම් පිළිබඳව අවධානය යොමු කරන්නට මොනවද මනෝජ් අපිට දැනගන්න තියෙන්නේ?
පාකිස්තානෝ ජනරජ දිනයට ජනාධිපතිතුමා ප්‍රධාන ආවරණ සමුත්ත ලෙස සහභාගී වුණා. අපි දැක්කා ජනාධිපතිතුමා රටින් පිටවන මොහොතේ පාකිස්තාන ජනාධිපතිතුමා ඇවිල්ලා ජනාධිපතිතුමා සමග අතට අත දීලා සුහදතාවය පළ කරලා සමුදීමත් අපි දැක්කා. ඒ අතරේ ප්‍රධාන වශයෙන් අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් කරලා තිබෙනවා. ද්විපාර්ශ්වික සාකච්ඡා වලින් පස්සේ තමයි මේ අත්සන් කිරීම සිද්ධ වුණේ. විශේෂයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර පුහුණු ආයතනයත් පාකිස්තානයේ විදේශ සේවා අකඩමියත් එක අවබෝධතා ගිවිසුමකට අත්සන් කරලා තියෙනවා. ඒ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සහ පාකිස්තාන විදේශ ලේකම්වරයා. ඒත් එක්කම පාකිස්තානයේ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ ජාතික පාසලක් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයක් ගිවිසුමකට අත්සන් තියලා තියෙනවා. පාකිස්තානයේ සිටින ශ්‍රී ලාංකික මහකොමසාරිස්වරයාත් පාකිස්තානයේ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ ජාතික පාසලේ පීඨාධිපතිවරයාත් තමයි ඒ ගිවිසුමට අත්සන් කරලා තියෙන්නේ. ඊට පස්සේ දෙරට අතර තරුණ සංවර්ධන ගිවිසුමකට පාකිස්තානයේ අන්තර්පලාත් ප්‍රායෝගිතා රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාත් පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාත් අත්සන් කරලා තියෙනවා. අවසාන වශයෙන් පාකිස්තාන ශ්‍රී ලංකා වෙළඳ සහයෝජන මිත්‍රත්ව සංගමය රටවල් දෙක අතර ක්‍රියාත්මක කරන අක්ෂි කුණීත වැඩසටහනකට අදාළ පරිත්‍යාගයකුත් මෙහිදී ජනාධිපතිතුමා අතින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට පිරිනැමීමක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ අතරේ අපි දැක්කා පහුගිය දිනවල ලංකාවේ පොහොර රිංගයක් තිබුණා. මේ පොහොර රිංගයේ වෙලාවේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ජනාධිපතිතුමා දුරකථනයෙන් නමතලා කරපු ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ස්තුතිවන්ත වෙලා තියෙනවා. ඒත් එක්කම ඔබට මතකයි පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරයෙන් පස්සේ පාකිස්තානයට කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් ගියේ නැහැ. ඒ නොකිය අවස්ථාවක ශ්‍රී ලංකා කණ්ඩායමක්ම පසුගිය වසරේ පාකිස්තානයට යවලා සහයෝගිතාව පළ කිරීම වෙනුවෙන් පාකිස්තානයත් ශ්‍රී ලංකාවට ස්තුතිවන්ත වෙලා තියෙනවා. ඒත් එක්කම දෙරටේ ආර්ථික වෙළඳ ආරක්ෂක පුහුණු වැඩසටහන් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම දෙරටේ ආර්ථික සහයෝගීතාවේදී ඩොලර් බිලියන 1ක වෙළඳ ඉලක්කයක් සපුරා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වෙලා තියෙනවා. ඒ අනුව ජනාධිපතිතුමා ජනරජ දිනයටත් සහභාගී වෙලා දෙදින පාකිස්තාන් මිල සංචාරයෙන් පස්සේ ලංකාවට ජනාධිපතිතුමා පැමිණියා.
හොඳයි මනෝජ්, එහෙමනම් ස්තුතිය පළ කරමින් ඔබට සමුදෙනවා මේ සතියේදීත්. බොහොම ස්තුතියි ශ්‍රී ලංකාවේ සිට මේ තොරතුරු වාර්තා කිරීම පිළිබඳව මාධ්‍යවේදී මනෝජ් උඩතියාවලා ඒ තොරතුරු ඔබ වෙත අරගෙන ආවේ. මනෝජ්, එහෙමනම් ලබන සතියේ සඳහා හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන්. බොහොම ස්තුතියි මනෝජ්.
අපගේ වෙබ් අඩවිය හරහා ඔබ කැමති ඕනෑම වේලාවක SBS සිංහල වැඩසටහනට සවන් දීමට හැකියි. සම්පූර්ණ වැඩසටහන, සම්මුඛ සාකච්ඡා, ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳ විමසීම් සඳහා පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට sbs.com.au/sinhalese